Next, Honorable Chaminda Vijayasiri, you have 15 minutes. Order, please. Deputy Chairperson of the committee will come to the chair.
කටාගරණ කරු මන්ත්‍රීතුමා
ශ්‍රී සභාපතිතුමියනි ආරක්ෂක මාලි ප්‍රදානය පනත ඉවත් කිරීම මේ විවාදය අපිට පේනවා ආණ්ඩුව සමහර ඒවා ඉවත් කරනවා සමහර ඒවා දීර්ඝ කරනවා සමහර ඒවා තමන්ට ගැළපෙන විදියට තමන් ආරක්ෂා විනීම වෙනුවෙන් කටයුතු කරනවා කෙසේ වෙතත් මට තේරෙන්නේ තේරුම් කළා දෙන්න ඕනි නෑ අපේ දේශ ලාල්කාන්ත ඇමතුමා ඉන්නවා ඒ රටේ දේශපාලන ඉරණම තීන්දුව කරන්නේ ගරු ඇමතිතුමනි රටේ ජනතාව ඒක අවුරුදු 50ක්ද 100ක්ද නේ සදාකල්ද කියන කාරණේ අපිට ඔබට කියන්න පුළුවන් එහෙම කියපු බොහෝ දෙනා අද බලේ ඉන්නවද බලේ නැද්ද බලයෙන් එළවවුවද ඒ කොහොමද ඒ මොන විදියටද කියන කාරණේ පිළිබඳව කුමන්ත්‍රයට සම්බන්ධ වෙච්ච හෝ සම්බන්ධ නොවෙච්ච හැමෝටම මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා මොකද මේ බලය තිබෙන්න ඕනේ ජනතාවට ඕනේ විදියට ගැලපෙන විදියට බලය ජනතාව නිර්මාණය කරලා දෙන්නේ ජනතාවට ජනතාවගේ අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් අවශ්‍ය වැඩ පිළිවෙල නිර්මාණය කරයි කියන නිසා කවුරු හරි රැස්වීම් තියලා සෙනග ගෙනල්ලා බස් වලින් අපි සදාකාලිකව මේ බලයේ ඉන්නවයි කියන කාරණේ කවුරු හරි කියනවා නම් පුංචි උදාහරණයක් කියන්නම් 2022 අවසානයේ සිද්ධ වුණේ අද ඔයාලා වගේ නෙමෙයි මේ ආණ්ඩුව වගේ නෙමෙයි රටට බොහෝ දේවල් කරපු උදවිය සංවර්ධනය අතින් බොහෝ දේවල් කර බව අපි කියනවා ඒ වගේම ඔබ කියන විදිහට අපි දැක්ක විදිහ සමහර ඒ හරහා සිද්ධ වෙච්ච අයතා බොහෝ විනාශයන් පිළිබඳවත් සමාජයේ ඔබ විසින් එක නිවැරදි කරයි කියලා හිතනවා හැබැයි එහෙම වෙන්නේ නැහැ අදිත් පෙරේරා ඇමතුමා මම හිටියානේ සිර ගෙදර දැන් වැලිකඩ සති දෙකක් විතර හිටියා අපිට හම්බුනේ නැහැ මුලසුනේ කරු මන්ත්‍රීතුමනි මහා බාංකු බැඳුම් කර වංචාව හොරා මම ඇත්තටම ඇවිද්දා හිර ගෙදර ඇත්තට අපේ ගායන්තමතුමා ගියා මොකද ඔබේ වරමේ තුල තිබෙන ජනවරමේ තුල තියෙන අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් ඔබ කියන ඒවා නෙවෙයි දැන් ඒ අභිලාෂය අපි දැක්කේ නෑ ඒ සිර මැදිරි ඇතුලේ මහා බැංකුව බැඳුම් කර වංචාව කරලා හොරා කාලා හිටපු හොරා දැක්කේ නෑ හිටියනම් හොඳයි ඉන්න තැන ඒ බැලි කර නැත්තම් වෙන කොහේ හරි ඉන්නවා නම් කවුරු හරි කියන්න වෙන කොහේ හරි දාලා ඉන්නවත් දන්නේ නෑනේ මම බදුල්ලේ හිටියා වැලිකඩත් හිටියා ඊළඟට උගණ්ඩාවෙන් සල්ලි ගිහලා ගෙනල්ලා ඉරේ කණෙන් ඇදලා ඉරේ දාන හොරා හිටියේ නෑ සුදුළුණු වංචාව සීනි වංචාව පාස්පෝර්ට් වංචාව මේවනේ ජනප්‍රිය උනේ මේ ජනවරමේ ජනතාවගේ අභිලාෂය උනේ ඔබ තුල තිබිච්ච අර ජනාධිපතිතුමා එදා විපක්ෂයේ ඉද්දි පෙන්නපු ෆයිල් 400 අම්මපා එක හොරෙක්වත් දැක්කේ නැහැ මම නම් ගියා මහපාරේ වයින් බස් වීමකට ඒක අධිකාරියේ දුන්න තීන්දුවක් මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒකේ බොහෝ දේවල් තියෙනවා කතා කරන්න වෙනවා කතා කරන්න. එහෙනම් මම කියන්නේ ඒක තමයි. හැබැයි මම කියාගෙන හිටියේ යුද්ධයක් දිනවල සංවර්ධනයක් කරලා ඔයාලා කියපු ඒ කාරණාත් කියපු උදවියට 50ක් ගෙනල්ලා 50ක් ගෙනල්ලා සම්මත කරලා ඉන්න පුළුවන් උපරමයේ ඉන්න ඔතපු උත්සාහය මේ රටේ ජනතාව පරාජය කරලා විශේෂයෙන්ම ඔවුන් එක්ක හිටගත්ත ඔවුන්ට මහරජානෝ කියලා මැඳුම් පිදුම් කරපු මේ රටේ කිරිබත් කාලා අන්දියක් ගානක් ගාන මල්මාලා දාපු උදවිය වෙනස් වුණේ පාලනයේ අසීමිත බලය රඳව ගන්න කියලා ජනතාවට නොගැලපෙන විදිහට 22 වෙනි සංශෝධනය හුදෙක් ඔබට හිතෙන්න පුළුවන් ඒක ඔබේ පැවැත්ම ඔබේ ජයග්‍රහණය නෑ මං අනතුරක් අඟවන්නම් ආදරයට කියන්නම් ඔබේ වලකපා ගැනීම තමයි 22 වෙනි සංශෝධනය ඒක මෙතන ඉන්න ඉදිරිපෙළ දැන නැතු වුණත් පසුපෙළේ උගතුන් වියතුන් හොඳට කියවන්න. හැබැයි ඔබ පිළිබඳව ප්‍රශ්න කරායි මොකද 2022 වැඩියෙන්ම විවේචනයේ ලකුණේ වැඩියෙන්ම හානියේ ලකුණේ එදා ආපු වියතුන්ට වියත්මකට ඒ වියතුන් කියලා ආපු උදවිය දේශපාලනේ නිවැරදි කරයි කියලා එදා බොහෝ දෙනා හිතුවා. දැන් ජාතික ජන බලවේගයේ නියෝජනය තුල ඉන්න ආචාර්යවරයා මහාචාර්යවරයා උගතුන් හැටියට ඔබ 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 ඔබට කොෂේරුකාව කොන්දක් නැති බව අපට තේරෙනවා පේනවා. මේ 22 වෙනි සංශෝධනයේ වලකපා ගැනීම ඔබ කරනවා. ඔබ 22 වෙනි සංශෝධනය ඔබ විනාශ වෙනවා ඒක සත්‍යයි. ඔබ විපක්ෂය විනාශය කරනවායි කියන එකත් යම් මට්ටමක සත්‍ය වෙන්න පුළුවන් ඔබ හිතන විදිහට සිද්ධ වුණොත්. හැබැයි රටත් විනාශයි මතක තියාගන්න. මතක තියාගන්න මේ රටම විනාශයි 22 වෙනි සංශෝධනය තමුන්නාසලා සම්මත කරන. එතකොට තමයි අපට තේරෙන්නේ තේරෙනකොට සමින්දේ ජේසිරි කියපු කාර්යය ඇත්තේ කියන යථාර්ථය සමුන්නාසලා තේරුම් ගන්න කියන කාර්යය මගින් විදිහට ආවගන්නේ නැහැ. මොකද මට තියෙනවා මේ අධිකරණ ඇමතුමා බන්දගාන ඇමතුමා හිටියත් නැතත් මෙන්න මේ කාරණා ටික කියන්න. ගරු මුලාසනේ ගරු සභාපතිතුමියනි, මේ බන්දනාගාර පිළිබඳව විශාල තදබදය ඇතිවීම, බන්දනාගාරය ඇතුළේ ඉන්න සිරකරුවන් දඬුවමට ලක්විච්ච පුද්ගලයන් ඔවුන්ගේ මානසිකත්වය, ඔවුන් මේ නීතියේ ලැබෙනා වූ නීතියේ දඬුවමේ ලැබෙනා වූ ඒ දඬුවම තුළ සිද්ධ වෙන්නා වූ ඒ මානසික පීඩනය වගේම ඔවුන් විසින් සිද්ධ කරගන්නා ඔවුන්ගේ දඬුවම තුළ ඔවුන් විසින් සිද්ධ කරගන්නා නිවැරදි වීමට අවශ්‍ය සහනය ඔවුන් බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච බොහෝ දේවල් දැන් ගරු පුරුෂනේ සභාපතිතුමනි වාර්ෂිකව සාමාන්‍යයෙන් අවුරුද්දකට ගත්තොත් සිරකරුවන්ට අවස්ථා හතරක් ලැබිලා තිබෙනවා ඉතිහාසයේ. මේ ආණ්ඩුවට පස්සේ ලැබිලා නැහැ කියන කාරණේ උන් කියන්නේ. අවස්ථා හතරක් ලැබිලා තියෙනවා ඔවුන්ට නිදහස ලැබෙන්න. එකක් තමයි ජාතික නිදහස් දිනේ පෙබරවාරි 4 වෙනිදා. ගරු බුදුරමන්තුතුමා මේ වෙනකල් එක සිරකරුවෙක් නිදහස් කරලා නැහැ. කියන්නේ ඔවුන්ගේ කලකිරියාව බලලා, ඔවුන්ගේ දඩුමේ ස්වභාවය බලලා, ඒවට විද්වත් කමිටුවක් පාවිච්චි මේ පත් කරලා, ඒකේ මේ විනිශ්චයකාරවරයෙක් විශ්වාමික පත් කරලා, පොලිස් නිලධාරීන් පත් කරලා තමයි මේ පෙබරවාරි මාසයේ ජාතික නිදහස් දිනේට නිදහස් වෙන්නේ. ඊළඟ වෙසක් දිනය, පොසොන් දිනය, ඒ වගේම ජාතික සිරකරු දිනය, නත්තල් දිනයන් වගේ මේ අවුරුද්දකට තියෙන මේ විශේෂ සිරකරුවන්ට ලැබිය යුතු ඒ සියලු දේ අද ලැබිලා නැහැ. හැබැයි මේ විෂය භාර අමාත්‍යවරයාට යම් මුනන්දුවක් තියෙන බව පේනවා. මොකද අමාත්‍යාංශය භාර අරගෙන මාස 3කට මාස 3ක් වෙන්න කලින් හිරගෙදරට ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. හැබැයි ගිය සතියේ පිට සතියේ තියෙන තමයි ඇවිල්ලා තියෙනවා. හැබැයි මුල්ම අවස්ථාවේදී ගරු අමාත්‍යතුමා ආපු වෙලාවේ කියලා තියෙනවා මේ සියලු ප්‍රශ්න විසඳලා තමයි මාස 3ක් ඇතුළත විසඳලා තමයි මම ආයේ බන්ධනාගාරය. හැබැයි ඒක වෙලා නැහැ. ඒක වෙලා නැහැ. මොකද මුලසුනේ ගරු සභාපතිතුමිය මේ වරදට ලක්විච්ච පුද්ගලයාට දඬුවම ලැබිලා තියෙනවා. හැබැයි ඔහු සිරගෙදර ඇතුළේ තිබෙන ඒ ක්‍රියාදාමයේ නීතියානුකූලව පිළිපැදලා ඔහුට ලැබිය යුතු ඒ සහනය නොලැබීම යම් අසාධාරණයක්. හොඳ සිරගෙ ඇතුළේ ගියාම සමහර වෙලාවට දඬුවම් ලැබිලා තියෙනවා. හැබැයි ඒ දඬුවම ලැබිලා තියෙන්නේ අධිකරණයේ වැරදි නිසා නෙවෙයි. ඔහුට සාධාරණ සැකයකින් ඔබට ගිහිල්ලා ඔහු එක වැරදිකාරයෙක් නෙවෙයි කියන කාරණේ ඔප්පු කරගන්න බැරි වීම තුල සිරගත්ත විච්ච නිවැරදිකාරයෝ ඉන්න. ඒක අධිකරණයේ වැරද්ද නෙමෙයි, ඔහුගේ වැරද්ද. ඔහු එක කරේ නැහැ කියන කාරණය උසාවිය තුල ඔහුට ඔප්පු කරගන්න බැරි වීම තුල ඔහු අසාධාරණ ලක්ෂණයි. අන්න එවන් කාරණා පිළිබඳව හොයන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙළක් අද අධිකරණ ඇමතුමා හැදිය යුතුව තිබෙනවා. ඒ වගේම තමයි ගරු පොලසනේ සභාපති 2025 මේ මාසයේ 3 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ පරතක් සම්මත වෙනවා. ඒදී සිදුවෙන්නේ අපි දන්න විදිහට අජිත් ඇමතුමා දැන් අපි වරද කරාම අපිට 15 උසාවියකින් දඬුවමක් දුන්නා නම් අපි අභියාචන අධිකරණයට යනවා. ඒතර අභියාචන අධිකරණයක නිදොස් කොට නිදහස් වෙන්නත් පුළුවන්. එම වැරද්දම එම දඬුවම ඊට වඩා වැඩි දඬුවමක් දෙන්න පුළුවන්. හැබැයි මේ සම්මත විච්ඡ පළත තුල තිබෙන කාරණේ තමයි යම් පුද්ගලයෙක් ඒ වරද කරගලා එම වැරද්දම සිද්ධ වෙනවා නම් එතෙක් ඔහු සිර දඬුව වෙලා තිබ කාලය අඩු වෙන්න තිබුණා. අඩු වෙනවා මෙතෙන් පස්සේ ඉදිරියට. හැබැයි ඊට කලින් හිටපු 2000කට වැඩි 2000කට ආසන්න පිරිසක් ඉන්නවා මෙන්න මේ සහනය ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අතීතයට බලපාන විදිහට මේ පළත සම්මත වෙලා නැහැ. හරි අසාධාරණ. දැන් අවුරුදු 7ක දඬුවමක් අවුරුදු 12ක දඬුවමක් දෙනවා කරු සභාපතිතුමියනි. ඔව් අපි අභියාචනය කළා ඔහුට එම දඬුවම ලැබෙනවා නම් ඔහුට තව හතක් ඉඳලා තියෙනවා. තව ඉතුරු ප්‍රමාණය අඩු වෙලා පොඩි සීමිත කාලයක් තමයි දඬුවම ලැබෙන්නේ. හැබැයි එවැනි සහනය මේ 2025 මැයි මාසේ 3 වෙනිදාගෙන් කලින් ඉඳපු හිරකරුවන්ට හම්බෙන්නේ නැහැ. ඒක හරි අසාධාරණ. එමුණා වෙන්නේ මොකද්ද? හතක් ඉඳලා තියෙනවා එම දඬුවම වුණාම ආයේ මුල ඉඳලා පටන් ගන්නවා. අර හතක් හිටපු පුද්ගලයාට අර සිර දඬුවම ලැබිලා තියෙන්නේ අවුරුදු 7යි. ඒ 7 ඉඳ 12යි සමාන වෙන 12යි 7ක් ඉඳලා තියෙනවා. දැන් ඉහළ අධිකරණය තුල එවනදෝම ආයේ මුල ඉඳලා 12ක් යන්න ඕනේ. එතකොට 12යි හිටපු හතත් එක්ක 19කට ආසන්න ගාලා සිරගතවල මේක සාධාරණ නැහැ. ඉතින් මම ගරු ඇමතුමාට යෝජනා කරනවා මේ උසාවියකින් නඩුකාරයවට අවුරුදු 12ක් නියම කරනවා. ඒ 12ට අමතරව ඒ 12ට අමතරව තව අවුරුදු 7ක් සිරගත වෙලා ඉන්න එක නීතියේ සාධාරණ එක අධිකරණයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අධිකරණ අමාත්‍යාංශයේ බන්ධනාගාර අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්නයක්. මේක ඔළුව තියෙන පපුව තියෙන තෙතමනේ තියෙන කවුරු හරි ඉන්නවා නම් මේක හිතලා බලන්න. ඇතුළට යන්න ඕනේ මිනිස්සු. මිනිස්සු මොනතරම් මේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවාද කියලා. අවුරුදු 7ක් වැඩිව දනුමට වඩා වැඩිව ඔහුට ඔයයට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේක නිවැරදි කර දෙන්න පුළුවන් ක්‍රමවේද හදලා. අනිත් එක ගරු සභාපතිතුමනි අවුරුදු 70ට වැඩි සිරකරුව ඉන්නවා. යන්න බෑ. රැසිකිලියකට යන්න බෑ. කැසිකිලියකට යන්න බෑ. කන්න බොන්න විදියක් නෑ. බොහොම අසරණ වෙලා වයෝ වෘද්ධ වෙලා ලෙඩ වෙලා මහා අපායක ඉන්නේ. සමහරු කියනවා සිරකරුවෝ මිනිස්සුව කියලා. හැබැයි ඊට එහා ගිය මහා පාපාගාරයක තැනකට තෙන් තෙන් ඒ වාට්ටුවේ නම මගේ නම චමින්ද වාට්ටුව කියන්නේ. යන්නකො ගිහිල්ලා බලන්න කරු එමුතුමා. අපි ගියා බලන්න. වැරදිකාරයෝ තමයි. හැබැයි වැරදි පැත්තෙන් මනින්න එපා. එයාලා ස්වයන්ම එයාලා කරපු වැරද්දට දඬුවම් ඉදලා තියෙනවා. ඒ නිසා ඒ වගේම මම දැන් පුරුණත්වාපනේ වෙලා තිබෙනවා. එහෙනම් මේ පුරුණත්වාපනය කියන අදහස ඇතුලේ තියෙනවා නේ පුරුණත්වාපනේ විච්ච පුද්ගලයන්ට නිදහස දෙන්න පුළුවන් ක්‍රමවේදයේ මානසිකත්වයේ ඔබ බලයට එන්න කලින් වේදිකාවල යෝජනා කරපු යෝජනාව මේ චමින්ද වේදේසිරි කියන්නේ. ඒක අමතක වෙලා නම් ඒක නැවත මතක් කරලා දෙන්නේ මේ මෙන්න මේ උදවිය වෙන එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා දෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන්න අපේ මන්ත්‍රීතුමා යාපනයෙන් අවුරුදු 18 දී කුඩු සම්බන්ධව සිරගත කරන තරුණෙක්. මම සිරගත වෙච්ච වෙලාවේ අවක අවස්ථාවක උදේ පාන්දර නැගිට ඔහු මියදුනා. සච්චි නම සච්චි අවුරුදු 34ක් ඉරගෙදර. අවුරුදු 54කට ආසන්න වයසක් ඉරගෙදර ඇතුළේ ඉඳලා මැරිලා ගියා. ඒක වැරදිකාරෝ හැටියට අපි පිළිගන්න. මොකද ආණ්ඩු තිබුණම ඒ ආණ්ඩු කාලය තුළ නිවැරදි වෙන්න ඕනේ නියදි කරන්න ඕනේ අවශ්‍ය වැඩපිළිවෙල. නිවැරදි කරන මඟ නිසා ඒ ඉදා දිරු ආණ්ඩු වලට වගේම වර්තමානයේ ඔබත් අවුරුදු 70 30 මේ කාරණා පිළිබඳව දැක්ක කතා කරා නිවැරදි කරනවායි කිව්වා. ඔහුගේ අවුරුදු 54ක දඬුවම විඳලා මරණය තමයි ගෙදට යන්න වෙන්නේ. අවුරුදු 18 ආපු තරුණයා ඔහු පුරුත්තාපනය කරලා ඔහු කරපු වැරද්ද නිවැරදි කරලා යහපත් පුද්ගලයෙක් හැටියට සමාජයට එළියට දාන්න බැරි වීම මං හිතන්නේ ඛේදනීය තත්ත්වයක් හැටියට මම පෞද්ගලිකව දකින්න. ඒක මම දන්නේ නැහැ ඔබේ මානසිකත්වයේ කෙසේ දකින්නවදයි කියන කාරණා. ඒ වගේම තමයි මං තා වැදගත් කාරණයක් කියන්න ඕනි. මට ලිපි ලේඛන ගණනාවක් සිරකාරව දුන්න කියන්නේ කියලා මේ ක්වෙට් රාජ්‍යයේ සිරගත වෙලා ඉන්න බොහෝ පිරිසක් ලංකාවට එවලා තිබෙනවා. ඒ වෙනුවෙන් කරු පොලිසියේ සභාපතිතුමනි යම් පාර්ශ්වයකට ජීවිතාන්තයේ දක්වා තමයි දඬුවම ලැබිලා තියෙන්නේ. හැබැයි 104 දෙනෙක් මුලින්ම ආපු 11 දෙනා ලංකාවට ඇවිල්ලා ලංකාවේ බන්ධනාගාරයට ආවට
පස්සේ තුමා තව විනාඩි දෙකක්
ඔවුන්ට ලැබෙනවා නිදහස අවුරුදු 10කින් ජීවිතාන්තයේ නෙවෙයි. හැබැයි ඔහුට පස්සේ ආපු තවත් පිරිසකට තාම ජීවිතාන්තයේ දක්වා. ඒ සමන් හිතනවා සිව්ව සමාලෝචන ක්‍රමවේදය මේ බන්ධනාගාර තුල ක්‍රියාත්මක වෙච්ච ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල තමුන්වන්සලා හදලා දෙන්නේ කියන කාරණේ මෙලෑ මතක් කරනවා. ඒ වගේම කියන්නට ඕනි අවසාන වශයෙන් විනාඩි දෙකක් තියෙන නිසා තමුන්වන්සලා පෞගිය කාල වකවානු තුල යම් සතුටක් විඳනං ඒ සතුට විඳින්න පොඩි කාලයයි එන්නේ. ඔබේ බලය ඔබේ තනතුර ඔබේ ජනවරම කොතනක හෝ කොවෙලාවක හෝ පාවිච්චි කළා තියෙන අසාධාරණ වෙනුවෙන් නම් ඒ අසාධාරණ වෙනුවෙන් අපි වෛර කරන්නේ නැහැ. ඒ අසාධාරණ වෙනුවෙන් අපි පිළිගන්නේ නැහැ. හැබැයි මොනසේ මන්ත්‍රීතුමනි මම ඔබට සාප කරනවා. ඔබට සාප කරනවා. මට යම් පෞද්ගලික ජීවිතේ යමක් අහිමි වුණා නම් ඒ අහිමි වීම සිද්ධ වුණේ තමුන්නාසලාගේ නීතියට මැදිහත් වුණා නම් මම කියන්නේ අතබෙව්වා නම් ඒ කියන්නේ කවුරු හරි ගිහිල්ලා කිව්වොත් චමින්ද ජේසිරි එළියේ ඉන්න ඕනි නෑ. ඕක ඇතුළට දාන්න ඕනි කියන කවුරු හරි ඒ නීතියට අතපීවීම කරා නම් එයාට දරුවෝ ඉන්නවා නම් එයාට බිරිඳ ඉන්නවා නම් එයාගේ අම්මා තාත්තා ඉන්නවා නම් මම ඒ ඔක්කොටම සාප කරනවා. ඒ සාප කරන්නේ මම පෞද්ගලික විඳ දෙයක් නිසා ඒ සාප කරනවා මම. ඒතරක් මේ ඇති ඒ බලපෑම හරහා යම් තීන්දුවක් ගත්තා නම් එතනට ගේන්න කවුරු හරි අතපොවලා තියෙනවා නම් ඒක පක්ෂද විපක්ෂද කියලා නෑ හැමෝටම මම සාප කරනවා. ඒ අර මට වෙන කරන්න දෙයක් නෑ කරුණුසනේ මන්ත්‍රීතුමනි. මොකද මම පෞද්ගලිකව සැහැඬ හිරගෙදර යන එක මට දුකක් නෙවෙයි. හැබැයි හිරගෙදර යාම තුල යම් මගේ ජීවිතයේ මට වටිනාම කියන දෙයක් අහිමි වුණා නම් ඒ අහිමි වෙනුවෙන් ඔය 159 හත්පුතු පරම්පරාවට මම සාප කරනවා. දරුවන්ට පවා මම සාප කරනවා. මම එහෙම කරන්නේ මට අහිමිච්ච දේ මට දරා ගන්න බැරි නිසා.
හරිද?
මම මේ පාර්ලිමේන්තුවට ආවේ චමින්ද විජේසිරි හැටියට නෙමෙයි, මගේ තාත්තගේ නම නිසා, ලයනල් විජේසිරි නිසා මම හඳුනාගත්තේ. ඒ සියලු දේ අහිමි වෙන්න පාර කපපු වල කපපු පෙන්නපු හැමෝටම එක පක්ෂද විපක්ෂද මෙතන නැද්ද පිටද ඉන්නේ රාජ්‍ය නිලධාරියද කොතනද ඒ හැම සියලු දෙනාම මුජමන්තුතුමා මම සාප කරනවා. ඒ සාපය තුල මම නිවැරදිලා මගේ සාපයට අසු නොවනවා නම් එයාලා නිදහස්. ඒක ජනාධිපතිතුමාද ආණ්ඩුවද නැද කියන ඒ සාපය තුල ඒ සාපයට
අවසන් කරමු මන්ත්‍රීතුමා.
ඊනකින්වත් සම්බන්ධ වෙලා නැත්තා ඒ සියලු දෙනා නිදහසෙම නැත්තම් ඒක වුණා නැතා ඕ. ඒ මතවාදයට මම විරුද්ධයි. නමුත් මට කරන්න වෙන දෙයක් නැති නිසා, මට වෙන කරන්න දෙයක් නැති නිසා මං ඒ වෙනුවෙන් ඔය සෑම සියලු දෙනාටම සාප කරනවා. අර මට වෙන කරන්න දෙයක් නෑ කරුණාකරුසනේ සභාපතිතුමනි. නිසා නීතිය සමානව රකින්න ආරක්ෂා කරන්න නීතිය පාත් විදියට තමන්ගේ උවමනාවට කටයුතු කරන්න එක කවදා හරි ඔබට දැනෙනවා. දැනෙන දවසට ඔබට ඒක දරා ගන්න බැරි වෙයි කියන කාරණේ මතක් කරගන්න.